මූවීකුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් මූව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් නිතුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
ආදරණීය දුවේ පුතේ අද ඌවේ ගුරු කිතරින් ශිෂ්‍යත්ව පාඩමින් ඔබ හමුවන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමන් සමග බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආචාර්යනි චන්ද්‍රිකා අමරතුංග ගුරුතුමිය අපි ශිෂ්‍යත්ව පාඩම සමග රැඳෙමු.
දකුණ බලාවම බලන්න ආයෙත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න.
කොහෙද මේ යන්නේ? පාර මාරු වෙන සුදු ඉරක්වත් නැහැනේ.
නෑ නෑ මම මේ කවිය කීකී ආවේ මගේ දකුණු අතයි වම් අතයි මතක තියාගන්න.
ආ ඒකද? මේ තියෙන්නේ බත් කන අත. මම ලියන්නේත් ඒ අතින්. ඒක තමයි දකුණු අත. එතකොට අනිත් අත තමයි වම් අත.
හැබැයි පුංචි දෙයක් තියෙනවා. අපේ සමහර දරුවෝ ලියන්නේත් වම් අතෙන්, කන්නේත් වම් අතෙන්. ඒ වුණත් දරුවෝ මතක තියාගන්න ඕනි අපි වැඩි දෙනෙක් ලියන්නේ කන්නේ දකුණු අතේ. දකුණු අත තියෙන පැත්තට දකුණු පැත්ත කියලා කියනවා. වම් අත තියෙන පැත්තට වම් පැත්ත කියලා කියනවා. ඔන්න මේ දිශා පාඩමේදී නම් අපි හැමෝටම දකුණු පැත්ත වම් පැත්ත සමානයි හොඳේ.
හොඳයි මේ කතාබහත් එක්කම අදත් අපි ඇවිත් ඉන්නේ ඌවගුරු ගෙදරට. අද ගණිතය පාඩමෙන් අපි පුංචි ඔබත් එක්ක දිශා ගැනයි කතා කරන්න යන්නේ. පුංචි දුවල පුතාලා පොතකුයි පැන්සලකුයි අරගෙන අපේ පාඩමට ඉක්මනින්ම සූදානම් වෙන්න.
පින්තූරය බලමු පුතේ, මේ ටික අහගන්න පුතේ, පිටුපස හැරිලාද ඉන්නේ, එහෙනම් මෙය දැනගන්නේ. ඔයාගේ වම දකුණ තමයි, එයාගේ වම දකුණ උනේ, එහෙම බලලා කිව්වානම් ඒ පිළිතුර හරියන්නේ. තවසරයක් අහන්නකෝ. පින්තූරය බලමු පුතේ, මේ ටික අහගන්න පුතේ, පිටුපස හැරිලාද ඉන්නේ, එහෙනම් මෙය දැනගන්නේ. ඔයාගේ වම දකුණ තමයි, එයාගේ වම දකුණ උනේ, එහෙම බලලා කිව්වානම් ඒ පිළිතුර හරියන්නේ.
දුවේ පුතේ මේ අලංකාර කවියකට ඔබ සවන් දුන්නා. ඒ කවියෙන් ඔබ කුමක්ද සිතට ගත්තේ? දැන් මම පැහැදිලි කිරීමක් කළොත් ඔබට පින්තූරයක් හොයාගන්න පුළුවන්, නැත්නම් ඇඳ ගන්න වුණත් පුළුවන්. ඔබ බලා ඉන්න දිශාවම නේ, ඇඳලා ඉන්න ඔබ බලා ඉන්න දිශාවම හැරිලා ඉන්න කෙනෙක්ගේ පින්තූරයක්. එවිට ඒ පුද්ගලයාගේ වම් පැත්ත ඔබේ වම් අත පැත්තට සමයි. ඒ පින්තූරේ ඉන්න පුද්ගලයාගේ දකුණු අත පැත්ත ඔබේ දකුණු අත පැත්තට සමයි. එසේනම් අපි බලන්න උදෑසන රැස්වීමේදී එක්කෙනා පිටිපස එක්කෙනා ඔබ පේලියේ සිසුන් සමහර විට 40ක් නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් උදෑසන රැස්වීමේදී ඉන්නවා. එතකොට ඔබ සිරු දෙනාම බලාගෙන එක් දිශාවක් එක් පැත්තක් බලන් ඉන්නවා කියලා අපිට කියන්නත් පුළුවන්. එතකොට අපි ඉදිරිය බලාගෙන ඉන්නකොට මේ පේලීන සිරු දෙනාගෙම වම් පැති එක පැත්තක තියෙනවා. දකුණු අත පැත්තත් එක පැත්තකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ අපි මේ පින්තූරයක් ගත්තොත් පින්තූරේ ඉන්න පුද්ගලයා ඉදිරිය බලා සිටිනවා නම් ඒ පුද්ගලයාගේ වම් පැත්තයි වම් අත පැත්තයි දකුණු අත පැත්තයි සමාන වෙනවා අනිකුත් අය වගේම. හැබැයි ඔක චුට්ටක් වෙනස් වෙනවා නේද මේ ගුරුතුමියනි? කොහොමද ඒක වෙනස් වෙන්නේ?
ඒ කියන්නේ දැන් අපි මෙන්න මේ විදිහට බලමුකෝ. ඔන්න අපි පුංචි චිත්‍රයක් අඳිමු. දැන් කොළේ අරගෙන ඒ මැද පිටුපස හැරි සිටින ළමයෙක් අඳි. ඒ කියන්නේ ඔබට පේන්නේ ඒ පින්තූරේ ඉන්න ළමයාගේ හිස. මුහුණ පේන්නේ නැහැ. ඔබට පිටුපස හරවලා තමයි එයා ඉන්නේ. එයාගේ දකුණු අත පැත්තේ මල් ගහක් අඳින්නකෝ. එතකොට එයාගේ දකුණු අත පැත්ත කියන්නේ ඔයාගේ දකුණු අත තියෙන පැත්තම තමයි. එයාගේ වම් අත පැත්තේ සමනලෙක් අඳින්න. ඒ කියන්නේ ඔයාගේ වම් අත තියෙන පැත්තම තමයි පින්තූරේ ඉන්න ළමයාගේ වම් අතේ පැත්තෙන් සමනලෙක් අඳින්න කියලා කියන්නේ.
ඔව්ද වේ පුතේ, දැන් ඔබට පුංචි ක්‍රියාකාරකමක් තමයි අපි මේ යෝජනා කළේ. ඔන්න ඔබ අඳිනවා පිටුපස හැරී සිටින ළමයෙක්. මේ දරුවා අඳින්නේ මේ පින්තූර අඳින්නේ පිටුව මැද. එතකොට ඒ පුද්ගලයාගේ දකුණු අත පැත්ත. මොකද එයා බලන් ඉන්නෙත් ඔබ බලන් ඉන්න පැත්තමනේ. ඒ නිසා ඔබේ දකුණු අත පැත්ත හොයාගත්තනම් පින්තූර ඉන්න කෙනාගේ දකුණු අත පැත්තත් ඒ පැත්තම තමයි මල් ගහක් අඳිනවා. ඒ වගේම මේ අපි අඳපු පින්තූරයේ ඉන්න දරුවගේ වම් අත පැත්තින් සමනලෙක් අඳිනවා. ඔබ එතකොට බලන්න ඔබේ වම් අත පැත්තම තමයි ඒ පින්තූරේ සමනලෙක් ඇඳලා තියෙන්නේ. ඉතින් අපි එතකොට කොහොමද මතක තියාගන්නේ මේ වගේ අවස්ථාවකදී ඔබට අහන්න පුළුවන් ලකුණක් ලැබෙන සරල ප්‍රශ්නයක් තමයි මේ අපි ඔබට බොහොම සරලව පැහැදිලි කරලා දුන්නේ. ඔය විතරක් නෙවෙයිනේ, අපිට දැන් එකම දිශාවක් බලන් ඉන්නේ නැතුව මූණට මූණ හම්බුනොත් දෙන්නේ. එතකොට වම දකුණ චුට්ටක් පැටලෙනවානේ මට නම්. අපිට බැරිද ගුරුතුමියනි පොඩි නිර්මාණාත්මක කවියකින් මේ මූණට මූණ දෙන්නේ හම්බුනොත් නේද? ඔබ යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට කෙනෙක් එනවා. එතකොට ඔබේ මූණට මූණ යා හම්බුනාම ඔබත් යනවා පාරේ දකුණු පැත්තෙන්, එයත් යනවා ඒ පාරේ දකුණින්. හැබැයි ඔබ දෙන හැප්පෙන්නේ නැහැ. එහෙම කොහොමද වෙන්නේ? ඔබේ දකුණ එයාගේ දකුණ වෙනස් වුණේ කොහොමද මේ මූණට මූණ හම්බෙනකොට? එහෙනම් අපි ඒ වගේ අවස්ථාවකදී කොහොමද දෙන්නා එකට හැප්පුණේ නැත්තේ කියලා, ඒක කොහොමද දිශා පාඩමේදී අපි තේරුම් ගන්න කියලා මේ කවිය අනුසාරයෙන් අපි චුට්ටක් විමසා බලමු.
ඉන්නකෝ මං ඒකටත් උදව් කරන්න. පින්තූරය hina වෙලා ඔයා දිහා බලනවාද? එතකොට වම දකුණ දෙකම අඳුනගන්නේ අපි කොහොමද? පින්තූරය අතට අරන් ඉස්සරහට හරව ගන්න. දැන් පුළුවන් ඔයාගේ වම දකුණ සමග ගලප ගන්න. එහෙමත් නැත්නම් පැංචෝ පින්තූරය උඩ අත් දෙක කතිරයකට තියා බලා පුළුවනි පිළිතුර හොයන්න.
තව පාරක් මේ අලංකාර කවිය කියමුද අපි?
හොඳට අහගන්න. පින්තූරය hina වෙලා ඔයා දිහා බලනවාද? එතකොට වම දකුණ දෙකම අඳුනගන්නේ අපි කොහොමද? පින්තූරය අතට අරන් ඉස්සරහට හරව ගන්න. දැන් පුළුවන් ඔයාගේ වම දකුණ සමග ගලප ගන්න. එහෙමත් නැත්නම් පෙන්චෝ පින්තූරය උඩ අත් දෙක කතිරයකට තියා බලා පුළුවනි පිළිතුර හොයන්න.
ඒ අලංකාර කවියෙන් ඔබට කියන්නේ දුවේ පුතේ, දැන් ඔබට හම්බෙනවා පින්තූරයක්. හැබැයි අපි කලින් හම්බුන පින්තූරයේ හිටපු කෙනා හිටියේ පිටුපස හරවගෙන නේ. දැන් මේ කෙනා ඉන්නේ ඉදිරිය බලාගෙන. සාමාන්‍යයෙන් ඔබ ඡායාරූපයකට මූණ දුන්න කියලා හිතනකොනේ ඔබ එතකොට පිටුපස හරවන්නේ නැහැ නේ. ඔබ hina වෙලා බොහොම අලංකාර ඉරියව්වකින් ඡායාරූපෙට පෙනසිනින්. අන්න ඒ වගේ පින්තූරයක් ඔබට හම්බ වෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ පින්තූරය අපේ අර කෙනෙක් මූණට මූණ මොන ගැහුණා වගේ තමයි දැනෙන්නේ. එතකොට එයාගේ දකුණයි අපේ දකුණයි වෙනස් වෙනවා. මොකද අපි දෙකෝ බලන් ඉන්නේ දිශාවන් දෙකක් නේ. එයා ඉදිරි එයා බලන් ඉන්න දිශාවට නෙමෙයි මම බලන් ඉන්නේ. එතකොට අපේ මම දකුණ පැටලෙනවා. ඒකට එක යෝජනාවක් කරනවා, එක හොයාගන්න ලේසි ක්‍රමයක්. මොකක්ද මේ පින්තූරය හරව ගන්න ඉස්සරහට? තවත් ඔබට පහසු කරොත් මේ පින්තූරය ඔබේ මේ බඩට හේතු කරගන්න, නැත්නම් පපුවට හේතු කරගන්න. හේතු කරගන්නකොට හැබැයි අර ඒ පුද්ගලයා ඡායාරූපෙසින පුද්ගලයා බලන් ඉන්න ඕනේ දැන් ඔබ ඉන්න දිශාවට. නැතුව ඔබේ ඇඟට එයාගේ මූණත තියෙන විදිහට නෙවෙයි, එයාත් බලන් ඉන්නේ දැන් ඔබ බලන් ඉන්න දිශාවමයි. පැහැදිලිනේ මම මේ කිව්ව කාරණේ. ඡායාරූපය නැත්නම් පින්තූරය හරව ගන්නවා ඔබ බලන් ඉන්න දිහාවට, ඊට පස්සේ ඒ ඡායාරූප අපේ ඇඟට හේතු කර ගන්නවා, බඩට හෝ පපුවට. දැන් ඔබට පේනවා ඡායාරූපේ ඉන්න පුද්ගලයා බලන් ඉන්නෙත් ඔබ බලන් ඉන්න දිශාවමයි. එතකොට ඔයාගේ දකුණමයි ඡායාරූපේ සිටින කෙනාගේ දකුණ, ඔයාගේ වමමයි ඡායාරූපේ සිටින කෙනාගේ වම. හැබැයි එහෙම නැතුව තව වැඩක් පුළුවන්. ඔබේ වම දකුණු අත් දෙක මේ මාරු කරලා තියෙන කතිරයක් වගේ. එතකොට ඔබේ දකුණු අත පැත්ත ඔබට පුළුවන් දකුණු අතෙන් ස්පර්ශ කරන්න ඡායාරූපේ සිටින කෙනාගේ අත. ඒ කතිරයක් වගේ අත් දෙක තියලා අපි ස්පර්ශ කරොත් ඔබට ඔබේ දකුණු අතින් ඡායාරූපේ සිටින කෙනාගේ දකුණු අත ස්පර්ශ කරන්නත් පුළුවනි. ඒ වගේම ඔබේ වම් අතින් ඡායාරූපේ සිටින කෙනාගේ වම් අත ස්පර්ශ කරගන්නත් පුළුවනි. ඉතින් ඒ නිසා ඔන්න ඔබට දැන් ක්‍රම දෙකක් අපි යෝජනා කළා. පහසු ක්‍රමයේ භාවිතා කරන එක ඔබට ලකුණක් ගන්න උදව් වෙයි. ඉතින් මම නැවතත් කියනවා, ඡායාරූපයක් ලැබුණොත්, පින්තූරයක් ලැබුණොත් එයා කොහෙද හැරිලා ඉන්නේ කියලා බලන්න. එයා බලන් ඉන්නේ ඔබ දිශාවට නම් ඔබ වහාම මේ පින්තූරය හරව ගන්න අනිත් පැත්තට ඔබ ඇඟට හේතු කරගන්න. එවිට ඔබ දෙදෙනාම බලා සිටින්නේ එක දිශාවක්. එක දිශාවක් දෙස බලා සිටිනවා නම් එයාගේ වමයි ඔබේ වමයි, එයාගේ දකුණයි ඔබේ දකුණයි සමාන වෙනවා. දැන් අපි තව පුංචි ක්‍රියාකාරකමක් කරමු. දැන් ඔන්න ඔබ පුටුවක නම් වාඩි වෙලා ඉන්නේ. කොහොමද ගුවන් විදුලියට සවන් දෙන්නේ? එහෙමනේ. අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. ගුවන් විදුලිය ඔබට ඇහෙන තෙක් මානේ ගොඩක් දුරට යන්න ඕනේ. ඔබ දැන් නැගිටින්නකෝ. නැගිටලා ඔබ මූණලා ඉන්න දිශාවට පියවර තුනක් යන්න, වැඩි යන්න එපා. පියවර තුනක් යන්න. පියවර තුනක් ඉදිරියට ගිහිල්ලා ඔබේ දකුණු අත හොයාගන්නකෝ. දකුණු අත පැත්තට හැරෙන්න. පියවර තුනක් ඉදිරියට යනවා, දකුණු අත හොයාගත්තා, දකුණු අත පැත්තට හැරෙන අපි කියනවා. ඒක දකුණට හැරෙනවා කියලා. දකුණට හැරිලා නැවතත් පියවර තුනක් යන්න. දකුණට හැරිලා නැවතත් පියවර තුනක් යන්න. ඔන්න දැන් ඔබ පියවර තුනක් යනවා. නැවත පියවර තුනක් ගිහිල්ලා නැවතත් හැරෙනවා දකුණට. පියවර තුනක් ගිහිල්ලා නැවතත් හැරෙනවා දකුණට. නැවතත් දකුණට හැරිලා ආයෙත් පියවර තුනක් යන්න. ඊට පස්සේ මොකද කරන්නේ? පියවර තුනක් ගිහිල්ලා තුන්වෙනි වතාවට දකුණට හැරෙනවා. දැන් වතාවල් තුනක් දකුණට හැරුණා. වතාවල් තුනක් පියවර තුන බැගින් ඉදිරියට ගියා. දකුණට හැරෙනවා තුන්වෙනි වතාවේ. ඔන්න පියවර තුනක් ඉදිරියට ගියා. පියවර තුනක් ඉදිරියට ගිහිල්ලා ආයෙත් හැරුණා දකුණට. දැන් අපි අහනවා ඔබෙන් පැනයක්. ඔබ දැන් සිටින්නේ කොතැනද? ඔබ දැන් සිටින්නේ කොතැනද? ඔබ හරියට හැරුණා නම් ඔබ දැන් ඉන්නේ මේ ක්‍රියාකාරකම ආරම්භ කරපු ස්ථානෙම තමයි. ඔබට චුට්ටක් හරි පැටලුණා නම් අපි ආයෙත් උදව් කරන්න, අපි ආයෙත් ක්‍රියාකාරකම කරමු. ඉතින් දුවේ පුතේ, ඔන්න ඔබ ඉන්නේ ස්ථානෙදලා පියවර තුනක් ඉදිරියට යනවා.
පොඩ්ඩක් ඉන්නකෝ සර්. ඔන්න සර් කියන්න, මට උපදෙස් දෙන්න. මම හැරෙන්නම්.
හරි, ඔන්න පියවර තුනක් ඉදිරියට යන්නකෝ.
1 2 3.
රයිට්. දැන් ඔබ හැරෙන්න ඕනේ ඔබේ දකුණු අත පැත්තට.
ඔන්න හැරුණා.
දකුණු අත හොයාගත්තනේ. ඒ දකුණු අත පැත්තට තමයි හැරෙන්නේ. නැවතත් යන්නකෝ පියවර තුනක් ඉදිරියට.
1 2 3.
හොඳයි. දැන් ආයෙත් හැරෙන්න ඕනේ දකුණු අත පැත්තට තමයි.
ඔන්න හැරුණා.
ආයෙත් යන්නකෝ පියවර තුනක් ඉදිරියට.
1 2 3.
ආයෙත් හැරෙන්න ඕනේ දකුණු අත පැත්තට.
ඔන්න ආයෙත් හැරුණා.
තවත් පියවර තුනක් ඉදිරියට යන්න.
1 2 3.
ඊට පස්සේ ආයෙත් දකුණට හැරෙන්න.
ඔන්න හැරුණා.
නැවත පියවර තුනක් යන්න.
1 2 3.
ආයෙත් හැරෙන්න දකුණට.
දැන් හරි.
දැන් ඔන්න ඔබ ඉන්නේ කොතනද? පිළිතුර ඔබ දන්නවනේ. ඔබ හරියට ක්‍රියාකාරකම කළා නම් ආරම්භක ස්ථානෙටම ඔබ නැවත පැමිණලා ඇති. ඔන්න අපිට උදව් කළා අපේ ගුරුතුමිය. ගුරුතුමිය ස්තුතිවන්ත වෙන අතරම අපි වම් අත පැත්තත් දකුණු අත පැත්තත් නිවරදිව මතක තියාගන්න ඕන. එයි දන්නවද? මාර්ග සලකුණවලදී මේ වම දකුණ කියන එක රියදුරන්ට හරිම වැදගත්. ඔබ දකිනවා වාහනයක් පදවගෙන යනකොට අපිට වම් මාර්ගයේ තියෙන යම් යම් දිශාවන් වලට හැරෙන්න ඕන නේද? යම්මා අතුරු මාර්ග වලට හැරෙන්න ඕනේ. දකුණු පැත්තට යම් යම් අතුරු මාර්ග වලට හරවන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? අපි වම් පැත්තේ සිග්නල් බල්බ දැල්වලා දකුණු පැත්තට හැරෙවොත් රිය අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තේ සිග්නල් බල්බ දැල්වමින් ගිහිල්ලා වම් පැත්තට වාහනය හැරෙවොත් ක්‍රියානතුරු වෙන්න පොළ. මොකද පිටුපසින් එන වාහනේ රියදුර ඉදිරියෙන් ගමන් කරන වාහනේ මේ සංඥා ලාම්පු දැල්වීම කරේ අවධානයෙන් තමයි එන්නේ. ඒ නිසා දුවේ පුතේ අපි මාර්ගවල රථවාහනවල ගමන් කරද්දී අපිට මේ දිශා පාඩම හරිම වැදගත්. ඉතින් ඒ නිසා ඒ කාරණය මතකගෙන ඔබ කවදා හරි දිනයක ඔබ එනම වාහනයක් පදවගෙන යන දවසක ඔබට මේ පාඩම වැදගත් වේවි. බොහොම පරිස්සමින් ඔබේ ගමන් බිමන් යන්න.
සර් ඒ වගේම මේ මෙන්න මේ වගේ ප්‍රශ්නවලටත් උත්තර හොයන්න වෙනවා නේද අපේ ශිෂ්‍යත්ව විභාගෙදී? හැම හොඳට අහගන්නකෝ. දුල පුතාලා හැමෝම ඒනම් ස්ථානයේ සිටගත් ළමයෙක් ඔහුගේ දකුණු අත පැත්තට හැරි මීටර 10ක් ගමන් කොට නැවත ඔහුගේ වම් අත පැත්තට හැරි මීටර 5ක් ගමන් කරයි. එතැනින් නැවත වම් අත පැත්තට හැරි මීටර 10ක් ගොස් බීනම් ස්ථානයේ නැවතී. දැන් ඒ හාබි අතර ඇති දුර කොපමණද?
අපි අනේ ගුරුතුමී අපි නැවත වාරයක් අපේ පැටවුන්ට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරමු. මේ පුතේ නැවත ඔබට කියනවනේ. එතකොට ඔබ මේක පොඩ සටහන් කරගන්න. සටහන් කරගත්තම තමයි පිළිතුර ඔබට මේ නිවරදිව දැනෙන්නේ. ඉතින් අපි ක්‍රම දෙකකට උත්තරේ හොයාගන්න විදිහ ඔබට පැහැදිලි කරලා දෙන්නම්. නැවත ඔන්න සටහන ඇඳගත්තා නම් ඔබට පුළුවන් ඉක්මනින් උත්තරේ හොයාගන්න.
ඔන්න හොඳට අහගන්න. ඒනම් ස්ථානයේ සිටගත් ළමයෙක් ඔහුගේ දකුණු අත පැත්තට හැරි මීටර 10ක් ගමන් කොට නැවත ඔහුගේ වම් අත පැත්තට හැරි මීටර 5ක් ගමන් කරයි. එතැනින් නැවත වම් අත පැත්තට හැරි මීටර 10ක් ගොස් බීනම් ස්ථානයේ නැවතී. දැන් ඒ හාබි අතර ඇති දුර කොපමණද?
ඉතින් දුවේ පුතේ ඔය වගේ ප්‍රශ්නයකට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා දැන් ඔබ දන්නවා. මේ සටහනක් ඇඳ ගන්න ඕනේ. ඉතින් අපි මනෝමය පිළිතුරු දෙන්නේ මේ වගේ තැනකදී. ඉතින් ඔබ මෙහෙම රූප සටහන ඇඳනම් ඔබට ලැබෙනම ඇති පිළිතුර ඒ හා බී අතර දුර දැන් කොච්චරක්ද? මීටර 5යි කියලා නේද? මීටර 5. ඉතින් ඒ පිළිතුර ඔච්චර ඉක්මනට ඔබට ලැබුණේ ඔබ අර උපදෙස් අනුව ඒ ගමන් මාර්ගය සටහනක් ලෙස ඇඳගත් නිසා. ඉතින් දුවේ පුතේ දැන් අපි කොහොමද මාර්ගයක සැලැස්මක් දීලා ඔබට දකුණු පැත්තට හැරුණු වාර ගන්න, වම් පැත්තට හැරුණු වාර ගන්න කියලා යම් යම් අවස්ථාවල්දී පිළිතුරු ලියන්න ප්‍රශ්න ලැබිලා ඇති. අපි බලමු කොහොමද යම් මාර්ග සටහනක් දීලා නැත්නම් යම් දිශා සටහනක් දීලා ඒ දිශා සටහන හෝ මාර්ග සටහන ඔස්සේ ගමන් කරද්දී ඒ පුද්ගලයා එහෙම නැත්නම් යම් මෝටර රථයක් වම් පැත්තට හෝ දකුණු පැත්තට හැරෙන වාර ගන්න හොයාගන්නේ කියලා. ඉතින් මේ හරි සරල ක්‍රම කීපයක්ම තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් ලැබුණොත් පිළිතුරු ඔබට ලබා දෙන්න. ඉතින් අපි පිළිතුරු සපයන ආකාර කීපයක්ම ඔබට පහදලා දෙන්නම්. ඉතින් ඊළඟට ඔබත් එක්ක අපි නේද මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්න ක්‍රමය පැහැදිලි කරලම ඊළඟ කොටසට යනවා. ඉතින් අපි ගුරුතුමිට ආරාධනා කරමු එක ක්‍රමයක් කියලා දෙන්නකො අපි පැටවුන්ට. ගමනක් යනකොට නැත්නම් යම් සටහනක ඒ යන පුද්ගලයා වම් අත පැත්තට හෝ දකුණු අත පැත්තට හැරු වාර ගන්න හොයාගන්නේ කොහොමද කියලා අපේ දරුවන්ව දැනුවත් කරන්නකෝ.
ඔව් සර්, මතක් කරා වගේම අනේ විදිහ මාර්ග සැලැස්මක් දීලා වමට හැරුණු වාර ගණන, දකුණට හැරුණු වාර ගණන කීයද කියලා අපෙන් අහනවනේ. ක්‍රම කීපයක්ම තියෙනවා. ඔයාලට පුළුවන් අපි මේ කියන ක්‍රමවලින් වඩාත් පහසු ක්‍රමය තෝරගෙන උත්තර හොයන්න. මම එක ක්‍රමයක් කියන්න. දැන් ඔයාලට දෙනවනේ ප්‍රශ්න පත්‍රයක මේ සැලැස්ම. ඒ සැලැස්ම තමන්ගේ පැත්තට හරව ගන්න. එතකොට ඔයාගේ වම දකුණ අනුවම ඒ මාර්ග සැලැස්මේ ආරම්භ වෙන තැන වම දකුණ කියලා වචන දෙක ලියා ගන්න. වමට හැරුණු වාර ගණන හොයනවා නම් දිගටම හැරුණු තැන් අනුව ඊතල ඇඳගෙන යන්න. ඒ සියලුම හැරීම් අනුව ඊතල ඇඳගෙන යන්න. එතකොට දරුවනේ අපි දැන් යන්නේ වම් පැත්තෙන්නේ. වම් පැත්තෙන් යනකොට ඒ ඊතලය කොතනදි හරි ඊළඟ රේඛාවේ ගැටෙනවා නම්, ඊළඟ රේඛාවේ වදිනවා නම් අනිවාර්යෙන්ම ඒක වමට හැරුණු තැනක්. අන්නේ විදිහට මාර්ග සටහන ඉවර වෙනකන් ඒ පැතිවලට ඊතල ඇඳගෙන ගියාම මෙන්න මේ ඊතලයේ ඊ හිස ගැටෙන තැනක් ආවොත් ඒ අපි හොයන දිශාවට අදාළව හැරුණු තැනක්ම තමයි. අන්න ඒ විදිහට ගණන් කළ පුළුවන් ඔගලන්ට වමට හැරුණු වාර ගණනත් දකුණට හැරුණු වාර ගණනත් වෙන වෙනම හොයාගන්න. සර් අපිට තව ක්‍රමයක් කියන්න පුළුවන්ද?
ඔව්. ඔන්න දුවේ පුතේ අපේ ගුරුතුමිය කියලා දුන්න ඔබට ක්‍රමයක්. ඊතල නේද ගමන් මාර්ගයේ ඔසේ ඊතල ඇඳගෙන යනවා. හැබැයි එක් නැමුම් ස්ථානයකදී ඊතලේ නතර වෙන්න ඕනේ. ඊළඟට හැරුණු තැනදී අලුත් ඊතලයක් ඇඳගෙන ගිහලා ඒක නතර කරන්න ඕනේ. ওই විදිහට ඊතල ඒ මාර්ග දිගේ ඇඳගෙන ගිහිල්ලා අර ගුරුතුමිය අපිට යෝජනා කරා ඔබට උපදෙස් දුන්නා මේ ඊතලයේ ඉදිරියේදී යම් තැනක ගැටෙනවා නම් ඒ ස්ථානය දකුණට හෝ වමට හැරුණ කියලා හොයාගන්න පුළුවන් ආකාරය. මම ඔබට කියන්නම් ඔය වගේම තවත් පහසු ආකාරයක්. අපි දැන් මෙතෙන්දිත් මම කියනවා මේ සටහන සහිත ප්‍රශ්න පත්‍රය ඔබේ ඉදිරියෙන් තියාගන්න. ඔබ මේ සටහන මාර්ගය ඔස්සේ ගමන් කරනවා නම් ඔබේ වම් පැත්ත කුමක්ද ඔබේ දකුණු පැත්ත කුමක්ද කියලා මුලින්ම හොයාගන්න. මේ මේ ගානකදී ඔබ හිතන්න ඕන ඔබ යන්නේ ඔබ තමයි මේ මාර්ගේ ගමන් කරන්නේ. ඒතර ලේසි සුනිල් කියලා නමක් තියෙන්න පුළුවන්. අනේ මම සුනිල් නෙමෙයි මට බය යන්න කියලා එහෙම ඔබ හිතන්න එපා. එතෙන්දී සුනිල් නම් මම සුනිල් වෙනවා. ඔතන තියෙන්න පුළුවන් ඊට වඩා බොහොම අලංකාර ලස්සන නමක් නේද සඳුන් කියලා. ආ එහෙනම් මම තමයි සඳුන් වෙන්නේ. දියණියකට හිතෙන්න පුළුවන් ආ සඳුනි කියලා දුනා. ආ මම තමයි සඳුනි. එහෙම කියලා හිතලා එයාලා මොකද කරගන්න ඕනේ? තමා ඉදිරියෙන් දිසා සටහන තියන තමන් තමයි ගමන් ආරම්භ කරන්නේ. තමන්ගේ හිස ඉදිරියෙන් ගමන් මාර්ගයේ ආරම්භක රේඛාව තියෙන විදිහට තබාගෙන ඒ මාර්ගයේ දෙපස තමාගේ වම් පැත්තට වම කියලා තමන්ගේ දකුණු අත පැත්තෙන් දකුණ කියලා ලියා ගන්නවා. මම යෝජනා කරනවා ඔබට අපි දකුණු පැත්තෙන් මේ ක්‍රියාවලිය පටන් ගත්තොත් දයන්න නැතව මේ දකුණ කියලා ලිව්ව පැත්තේ හම්බ වෙන සියලුම ඍජු කෝණ. එතකොට රේඛාවක් ඔබ ඉදිරියේ තියෙනවා. ඒ රේඛාව දිගට දිගට යම් යම් ස්ථානවලදී නැමිලා ඍජු කෝණ නිර්මාණය වෙවි ගිහිල්ලා තියෙනවා ඉදිරියට. එතකොට මේ දකුණ කියලා ලිව්ව පැත්තේ එතකොට ගොඩක් වෙලාට මේ ඉරෙන් මාර්ගයේ යට තමයි දකුණ කියලා අපිට ලියුනේ. ඒ මාර්ගයෙන් යට ඔබ දකින මුළුවල ඇති ඍජු කෝණ ටික හොයාගන්න. ඔබ යම් සටහනක ඍජු කෝණ දෙකක් දුටුවා නම් ඒ දකුණු පැත්තේ තියෙන ඍජු කෝණ නම් ඒ මාර්ගයේ ගමන් කරද්දී ඒ පුද්ගලයා තමාගේ දකුණු අත පැත්තට දෙවතාවක් හැදිලා තියෙනවා. ඒ වගේම මේ දිශා සටහනේ වම කියලා ලිව්වා අපි. වම කියලා ලිව්වේ ඒ මාර්ගයේ උඩ නේද? එතකොට අර උඩ යට කියලා අපි කියන්නේ ඒ වගේ මාර්ගයේ උඩනේ. එතකොට මාර්ගයේ උඩින් අපි දයන් දකුණ කියලා ලිව්වා වගේම වම් පැත්තේ තියෙන මාර්ගය දිගේ යනකොට මේ රේඛාවේ උඩ පැත්තේ හම්බෙන ඍජු කෝණ සහිත මුළු තුනක් අපි දුටුවා නම් ඒ මුළු තුනෙන් අපි ප්‍රකාශ කරන්නේ වම් පැත්තට හැරුණු වාර ගණන මේ මාර්ග සටහනේ ගමන් කරද්දී. දැන් ඔබ ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. ඉතින් ඒ ක්‍රම දෙක අනුව ඔබට පුළුවන් යම් ප්‍රශ්නයක් ඔබට ලැබුණොත් ඒ ගමන් මාර්ගයේදී ගමන් කරන විට වමට සහ දකුණට හැරුණු වාර ගණන හොයන්න ඔබට වරදින්නේ බොහෝ ලකුණක් ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ දැන් අපි කතා කරමු දිශා ගැන. ඉතින් අපි දැන් ප්‍රධාන දිශා තියෙනවානේ. ප්‍රධාන දිශා කීයද? ඔබ උඩ පැනලා උත්තර දී ප්‍රධාන දිශා හතරයි. මොනවද ඒ දිශා? උතුර, දකුණ, නැගෙනහිර, වස්නාහිර. එහෙම කිව්වේ මම අර විරුද්ධ විදිහට. හැබැයි අපි නිවැරදිව ප්‍රකාශ කරමු තවත් ක්‍රමයකට. මේක වැරදි ක්‍රමයක් එහෙම නෙවෙයි. උතුර, නැගෙනහිර, දකුණ, වස්නාහිර කියලාත් අපිට මේ ප්‍රධාන දිශා ටික ප්‍රකාශ කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ අපි තව බලමු ප්‍රධාන දිශා අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්නේ කොහොමද? අපිට පුළුවනි හොඳට ඉර එළිය තියෙන දවසක, ඉර පායලා තියෙන දවසක ඉර දිහාවට හැරිලා හිටගන්න. එතකොට හිරු පායා එන දිශාව නේද? හිරු නැගගෙන එන දිශාව තමයි නැගෙනහිර. බලන්න නම හැදිලා තියෙන විදිහ නේ. ඉර නැගගෙන එන දිශාව නැගෙනහිර. ඉතින් ඉරට ඉර ඇති පැත්තට මුහුණලා හිටගන්නා විට ඉර පායා එන දිශාව නැගෙනහිර නම් අපි පිටුපා සිටින්නේ වස්නාහිර දිශාවට, ඉර බැසගෙන යන දිශාවට. එතකොට අපේ දකුණු අත තියෙන්නේ කොහෙද? දකුණු දිශාවේ. එවිට වම් අත තියෙන්නේ උතුරු දිශාවට. ඉතින් දුවේ පුතේ මේ වෙලාවේ ඔබට එළියට ගිහිල්ලා මේ ක්‍රියාකාරකම කළා බලන්න බෑ. මොකද දැන් මේ සවස් වරුවේනේ ඔබ මේ අපේ පාඩමට සවන් දෙන නිසා ඔබ මේ කාරණය මතක තබාගෙන හෙට උදෑසනම ඉර එනකොට පායාගෙන ඔබ ඉරට hina වෙමින් යන්න මිදුලට ඉරට පිටුපා හිට ගන්න එපා. ඉරට මූණලා හිට ගන්න. ඉරට මූණලා හිට ගත්තම ඔබ බලා සිටින්නේ නැගෙනහිර දිශාව, ඔබ පිටුපා සිටින්නේ කුමකටද? වස්නාහිර දිශාවට. එවිට ඔබේ දකුණු අත දිශාවෙන් තියෙන දකුණු දිශාව වම් අත පැත්තෙන් තියෙන උතුරු දිශාව. එහෙනම් ඔය විදිහට අපිට දිශා ටික හඳුනා ගන්න පුළුවන්නේ. ඉතින් ඕක හරි සරලයි. අපි මුතුන් මිත්තෝ ඔය ක්‍රමයේ භාවිතා කළා. නමුත් දැන් මේ දිශාවත් එක්ක අපේ කටයුතු පහසු වෙලා තියෙනවනේ. ඔබ දන්නවද? මාලිමාව සොයාගත්තට පස්සේ අපි කියන්නේ උතුරු කටුව කියලා කියනවනේ. මේ උතුර නිතරම පෙන්වන මාලිමාව හොයාගත්තට පස්සේ නාවිකයන්ට නාවික ගමන් පහසු වුණා. ඒ විතරක් නෙමෙයි, ගුවන් ගමන් බොහෝම පරිස්සමින් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. හමුදා සෙබළුන්ට ඒගොල්ලන්ගේ කටයුතු වලදී ගොඩක් පහසුයි මේ මාලිමාවෙන් නිතරම උතුර පෙන්වන නිසා. ඒ විතරක් නෙමෙයි, ධීවරයන්ට එයාටත් මේ දිශාවන් අනුව ගමන් කරනකොට මාලිමාව හරිම වැදගත්. මාලිමාවේ නිතරම පෙන්වන්නේ උතුරු දිශාව නිසා.
හොඳයි, එතකොට අපි උතුරු දිශාවට මුහුණලා හිටගත්තොත් අපේ දකුණු අත පැත්තේ තියෙන මොන දිශාවද? ඔව්, දුල පුතාලත් උත්තරේ කිව්වා, නැගෙනහිර දිශාව. අපේ වම් අත පැත්තේ තියෙන්නේ බස්නාහිර දිශාව. එතකොට අපි පිටුපා සිටින්නේ මොන දිශාවටද? අපි පිටුපා සිටින්නේ දකුණු දිශාවට. මේ විදිහට එක එක දිශාවට මුහුණලා හිටගත්තාම අපේ වම් පැත්තේ, අපේ දකුණු පැත්තේ තියෙන දිශා ගැනත් පොඩිත් හොඳ අවබෝධයකින් ඉන්න ඕනි. මෙන්න මේ ප්‍රධාන දිශා එකම පුංචි ඔයාලට විසඳන්න සිද්ධ වෙන සරල ගැටලු කීපයක් ගැනත් අපි කතා කරමු. ඉර පායන බැස යන දිශා දෙකයි, අපේ හෙව නැල්ලයි ගැන අපෙන් අහන්න පුළුවන් පුංචි ගැටලු තියෙනවා නේද? මීට කලින් ඔයගලන්ට ඕන තරම් මේ වගේ දේවල් හම්බ වෙලත් ඇති. ඉතින් ඒ ගැනත් ඔයාලා එක දැනුම බෙදා ගන්න අපි හිතුවා නේද සර්?
ඔව්, දුර පුතාලා දන්නවනේ දවසේ ඕනෑම වෙලාවක, ඒ කියන්නේ උදේ හවස ඉර දකින්න තියෙන්නේ කොහෙද? නැගිනහිර හෝ බටහිර හෝ. තව චුට්ටක් පැහැදිලි කරොත් පෙරවරුවේදී, ඒ කියන්නේ මධ්‍යහන 12 වෙනකන්, නැත්නම් මධ්‍යහන 12 කියලා අපි කියන්නේ, මේ මධ්‍යහන 12 වෙනකන් ඉර තියෙන්නේ නැගිනහිර අහසෙ. හැබැයි 12 වෙනකොට ඉර මුදුන් වෙනවා. ඊට පස්සේ ඉර අපිට දකින්න පුළුවන් වෙන්නේ බස්නාහිර අහසෙ. එතකොට මේ ඉර තියෙන දිශාව අනුව, ඒ අහස අනුව සෙවණැල්ල වෙනස් වෙනවා. තව චුට්ටක් අපි පැහැදිලි කළොත් පෙරවරුවේදී, නැත්නම් මේ දහවල් 12 වෙනතුරු ඉර තිබෙන්නේ නැගිනහිර නිසා සෙවණැල්ල අපි දකින්නේ ඊට විරුද්ධ දිශාවෙන් බස්නාහිරට වෙන්නේ. හැබැයි පස්වරුවේදී මොකද වෙන්නේ? පස්වරුවේදී ඉර තියෙන්නේ බස්නාහිර අහසේ නිසා අපි සෙවණැල්ල දකිනවා නැගිනහිරට වන්නට. හරි ලේසියිනේ. උදේට ඉර තියෙන දිශාව නැගිනහිර නම් සෙවණැල්ල තියෙන්නේ බස්නාහිර. සවසට ඉර තියෙන්නේ බස්නාහිර අහසේ නම් සෙවණැල්ල නැගිනහිරට වෙන්න තිබෙනවා. ඉතින් ඔය ඉර තිබෙන දිශාව අනුව සෙවණැල්ල කොහොමද වැටෙන්නේ, ඒක කොහොමද මතක තබා ගන්න කියලා දැන් ඔබට අපි පැහැදිලි කරන්න යන්නේ. දැන් ඔබ මේ වෙනකොට මේ පහසුවෙණී ශිෂ්‍යත්වයට මුණ දෙන ඉන්න දක්ෂ දුවල පුතාලා සමහර විට විවිධ ක්‍රම භාවිතා කරනවා වෙන්න පුළුවන් මේ දිශා සම්බන්ධ වහන ප්‍රශ්නවලදී. දැන් සරල ප්‍රශ්නයක් මම ඔබට ඉදිරිපත් කළොත් අපි කියනවා මේ කසුන් උදෑසන පාසල් යද්දී ඔහුගේ දකුණු අත පැත්තෙන් සෙවණැල්ල වැටී තිබුණි. කසුන් ගමන් කරන්නේ කුමන දිශාවටද? ඔය වගේ ඕන තරම් ප්‍රශ්න ඔබට ලැබිලා ඇති. හැබැයි ඔබට වැරදිලත් ඇති, පැටලිලත් ඇති. නමුත් මේ අලංකාර කවි දෙක ඔබ මතක තබා ගන්න, ඉක්මනින්ම පුළුවන් වුණොත් ලියා ගන්න. ලියා ගන්න බැරි වුණොත් මේ ඉතින් ඔබට පුළුවන් මේ UFM එකේ තියෙන පුතේ Facebook පිටුවක්. මේ Facebook පිටුවට ගිහිල්ලා මේ පාඩමට නැවත සවන් දීලා ඔබට පුළුවන් ඒ විශේෂ කරුණු නැවත ලියා ගන්න. ඉතින් එසේනම් නේද? දැන් අපිට එකපාරට මතක තියාගන්න බැරි දේවල් තිබුණොත් ඔබට පුළුවන් මේ Facebook පිටුවට සම්බන්ධ වෙලා නැවත ලියාගන්න. එහෙම නැත්නම් විශේෂ කරුණු ලියාගන්න. ඔබට පුළුවන් පොංචි රෙකෝඩර් එකක් තියාගන්නත් නේ, ජංගම දුරකථනයෙන් වුණත් ඔබට පටිගත කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු පෙරවරුවේදී ඉර තියෙන්නේ නැගිනහිර, සෙවණැල්ල වැටෙන බස්නාහිරට, අපේ අපි ගමන් කරනකොට උතුරු දිශාවට, දකුණු දිශාවට, නැත්නම් නැගිනහිරට, බස්නාහිරට හෙවණැල්ල තියෙන්නේ අපේ විවිධ පැතිවලින්. හෙවණැල්ල ඉදිරියෙන් තියෙන අවස්ථාව අපි දකිනවා, හෙවණැල්ල පිටුපසින් එන අවස්ථාව අපි දකිනවා, හෙවණැල්ල වම් අත පැත්තෙන් තියෙන අවස්ථාව අපි දකිනවා, හෙවණැල්ල දකුණු අත පැත්තෙන් තියෙන අවස්ථාව අපි දකිනවා. ඒ නිසා දුවේ පුතේ අපි බලමු මේ උදේ කාලයේදී සෙවණැල්ල කොහොමද විවිධ පැතිවලින් තියෙන්නේ, අපි එතකොට කොහොමද ඒක මතක තියාගන්නේ කියලා. එහෙනම් අපි අවස්ථාව ආරාධනේ අපේ ගුරුතුමියට කවියකින් සෙවණැල්ල තියෙන තැන සහ සෙවනැල්ල තියෙනකොට ඉර තියෙන්නේ කොහෙද කියලා මේ උදේ කාලේදී අපිට මතක තියාගන්න උදව් කරන්න කියලා.
ඇත්තටම සර් අපි කොහෙට ගියත් අපි අතෑරලා යන්නේ නැති එකම දේ මේ හෙවනැල්ල නේද?
අනේ හරියටම හරි ටීචර් මේ පවසන දේ.
එහෙනම් අහගන්නකෝ. උදේට ඉර පායනකොට නැගෙන හිරට මං යනවා. එතකොට හෙවනැල්ල මගේ පස්සෙන් දුවගෙන එනවා. බස්නාහිර මං යනකොට මගේ ඉදිරියෙන් යනවා. එයා මගේ හෙවනැල්ලයි මං එක්කම ඇවිදිනවා. උතුරු දෙසට මං යනකොට වමෙන් එයත් ඇවිදිනවා. දකුණු දෙසට මං යනකොට දකුණු පසින් පැමිණෙනවා.
ඕනේ මේ දුවේ පුතේ අපිට ඕනෙම වෙලාවක අපි අත්තර නොයන දේ තමයි සෙවනැල්ල. ඉතින් බලමු උදේ කාලයේදී සෙවනැල්ල කොහොමද තියෙන්නේ කියලා අපි අලංකාර කවියකින් අහුවනේ. තව පාරකම නේද? ඔබට මතක තියාගන්නත් පුළුවන්. ඒ වගේම අපි යෝජනා කරනවා මේ කවියම ඔබට ලියාගන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් මේ වගේ කවියක් නිර්මාණය කරගන්න. ඔබ නිර්මාණශීලීභාවයත් එක්ක ඔබට පුළුවන් ඔබේ පන්ති යාළුවොත් එක්ක, පන්ති ගුරුතුමා ගුරුතුමියත් එක්ක, නැත්නම් අම්මා තාත්තත් එක්ක මේ සමහර නිමාඩු කාලයක් නම් ඔබ ගත කරන්නේ. ඔබට පුළුවන් මේ වගේ කවියක් නිර්මාණය කරගන්න. එතකොට ඔබට ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ලේසියෙන් ලකුණු ගන්නත් පුළුවන් මෙවැනි ප්‍රශ්නකට. අපි නැවත වතාවක් උදේ කාලයේදී කොහොමද සෙවනැල්ල සහ ඉර තියෙන්නේ කියලා ඒ කලින් සවන් දුන් කවියටම සවන් දෙමු.
උදේට ඉර පායනකොට නැගින හිරට මං යනවා. එතකොට හෙවනැල්ල මගේ පස්සෙන් දුවගෙන එනවා. බස්නාහිර මං යනකොට මගේ ඉදිරියෙන් යනවා. එයා මගේ හෙවනැල්ලයි මං එක්කම ඇවිදිනවා. උතුරු දෙසට මං යනකොට වමෙන් එයත් ඇවිදිනවා. දකුණු දෙසට මං යනකොට දකුණු පසින් පැමිණෙනවා.
හරිම ලස්සනයි. ඉතින් දුවේ පුතේ අපි චුට්ටක් පැහැදිලි කරගත්තොත් උදේට ඉර පායාගෙන එනකොට මම නැගෙනහිර දිශාවට ගමන් කළොත් ඔබ හිතන්නේ ඔබ තමයි මේ ඉර දිශාවට මුණලා ගමන් කරන්න කියලා. එතකොට හෙවනැල්ල එන්නේ ඔබේ පිටුපසින්. ඒ විතරක් නෙමෙයි. ඔබ උදෑසන බස්නාහිර දිශාවට ගමන් කළොත් ඔබේ සෙවනැල්ල ඔබේ ඉදිරියෙන් යනවා. හරි ලේසියිනේ නේ? හෙවනැල්ල ඔබේ ඉදිරියෙන් තියෙනවා. ඉතින් ඔබ උදෑසන පෙරවරු කාලයේදී යන උතුරු දිශාවට. උතුරු දිශාවට යනකොට ඔබේ වම් අත පැත්තෙන් සෙවනැල්ල තියෙනවා. ඒ වගේම ඔබ දකුණු දිශාවට ගමන් කළොත් ඔබේ දකුණු අත පැත්තෙන් සෙවනැල්ල පැමිණෙනවා. ඉතින් ඒ දිහ තමයි මේ කවියෙන් ඉදිරිපත් කරේ. ඔබටත් පුළුවන් නිර්මාණයක් කරගන්න. ඔබේ නිර්මාණ යාළුවන් අතර බෙදා හදා ගන්න. ඔබට පුළුවන් ඒක කෙටි පණිවිඩයක් ලෙස ඕනනම් අපිට එවන්න. අපිට අවස්ථාවක් ලැබුණොත් ඊළඟ පාඩමකදී ඔබේ අපූර්ව නිර්මාණය අපේ ගුරු ගෙදර අහන පුංචි පැටවුන්ට ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපි බලමු දැන් සවස් කාලයේදී නැත්තම් මේ පස්වරුවේදී ඉර තියෙන්නේ බස්නාහිරනේ. එතකොට උදේසන අපි දැකපු අර සෙවනැල්ල තිබුණු ආකාරයන්ට වඩා ප්‍රතිවිරුද්ධ ආකාරයට තමයි සෙවනැල්ල අපි දකින්නේ. අපි නැවතත් අවස්ථාව උදා කරගන්න කියලා කිව්ව අපේ ගුරුතුමියට පැටවුන්ට කියලා දෙන්න අලංකාර කවියකින් කොහොමද පස්වරුවේදී සෙවනැල්ලයි ඉරයි අතර තියෙන මේ සම්බන්ධතාවය කියලා.
සවසට ඉර බැස යද්දී නැගෙන හිරට මං යන විට හෙවනැල්ලත් හෙමින් හෙමින් මගේ ඉදිරියෙන් යනවා. බස්නාහිර මං යනකොට එයා පසු පසින් එනවා. එයා මගේ හෙවනැල්ලයි මං එක්කම ඇවිදිනවා. උතුරු දෙසට මං යනකොට දකුණු පසින් පැමිණෙනවා. දකුණු දෙසට මං යනකොට වමෙන් එයත් ඇවිදිනවා. ආයිත් සැරයක්. සවසට ඉර බැස යද්දි නැගෙන හිරට මං යන විට හෙවනැල්ලත් හෙමින් හෙමින් මගේ ඉදිරියෙන් යනවා. බස්නාහිර මං යනකොට එයා පසු පසින් එනවා. එයා මගේ හෙවනැල්ලයි මං එක්කම ඇවිදිනවා. උතුරු දෙසට මං යනකොට දකුණු පසින් පැමිණෙනවා. දකුණු දෙසට මං යනකොට වමින් එයත් නැවිදිනවා.
ඉතින් බලන්න පුතේ, හරිම අපූර්ව ලෙස ඔබට මතක තබා ගන්න තමයි අපි කවිය ඉදිරිපත් කරේ. සවසර දැන් ඉර තියෙන්නේ බස්නාහිර. මං නැගිනහිරට යනවා. නැගිනහිරට යනකොට සෙවනැල්ල මගේ ඉදිරියෙන් යනවා. ඒකම බස්නාහිර දිශාවට මම ගමන් කළොත් සවස් වරුවේදී, එයා නැත්නම් එයා කියලා කිව්ව සෙවනැල්ලට එයා පසුපසින් එනවා. ඒ වගේම තමයි උතුරු දිශාවට මම ගමන් කළොත් නේද, කොහෙද තියෙන්නේ, දකුණු පසින් තමයි සෙවනැල්ල දකින්නේ. දකුණු දෙසට ඔබ ගමන් කරනකොට ඔබේ වම් අත දෙසින් සෙවනැල්ල ඔබට දැකගත හැකි. එහෙනම් දුවේ පුතේ, ඔබට අපි මේ වගේ නිර්මාණාත්මක කවියක් හදාගෙන ලේසියෙන්ම මතක තබා ගන්න යෝජනා කරනව නැවත වාරයක් ඔබට පුළුවන්. එහෙම වුණොත් ඔබට ඔය වගේ ප්‍රශ්නිකදී ලේසියෙන් උත්තර දෙන්න පුළුවන්. ඉක්මනින්ම අඩු කාලයක් අරගෙන එතකොට ඒ ඉතිරිවන කාලය ඔබට තව ප්‍රශ්නයකට යොදා ගන්නත් පුළුවන්.
හොඳයි, දැන් අපි ප්‍රධාන දිශා 4යි අනු දිශා 4යි එක දිශා 8ම මතක් කරගනිමුකෝ. මොනවද මේ අනු දිශා කියන්නේ? ප්‍රධාන දිශා 4 අතරට අනු දිශා 4ක් එකතු වෙනවා. ඒ තමයි ඊසාන, ගිනිකොන, නිරිත, වයඹ. එතකොට අපි බලමු උතුරු දිශාවේ ඉඳලා පිළිවෙලින් දිශාට කියන්නේ කොහොමද කියලා. උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බස්නාහිර, වයඹ. මෙන්න මේ දිශාට පිළිවෙලින් මතක තියාගන්න අපි හැමෝම දන්න වාක්‍යයක් තියෙනවා. මතකයි නේද දුල පුතාලට? උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලාවරේ. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලාවරේ. උපුල් උතුර, ඊළඟ ඊසාන, නැවෙන් නැගෙනහිර, ගිහින් ගිනිකොන, ධම්මි දකුණ, නිදිද නිරිත, බලා බස්නාහිර, වරෙන් වයඹ.
අනේ මට චූටි දෙයක් මතක් කරන්න ඕන අපේ පුංචි පැටවුන්ට. දුවේ පුතේ, ඔබ දැන් මේ දිශා ලියනකොට දකුණ කියන වචනේ ගැන ඔබ සවිශේෂී අවධානය යොමු කරන්න. දකුණ කියන වචනේ ලියනකොට නයන්න මූර්ධජ. ඒ හැර අනිකුත් දිශා හත ලියනකොට කිසිම විටකදී මූර්ධජ අක්ෂරයක් නම් යෙදෙන්නේ නැහැ. පැහැදිලිද? දකුණ කියන වචනේ ලියනකොට පමණක් මූර්ධජ න අක්ෂරය යෙදෙනවා. ඒ හැර අනිකුත් දිශා හතේ නම් අපි ලියනකොට කිසිම මූර්ධ අක්ෂරයක් යෙදෙන්නේ නැහැ. ඉතින් අපේ සමහර දරු අපි දකිනවා ඊ සාන කියන වචනේ ඊ ශාන කියලා ටිකක් මේකන උණුසුම්ම කියන්න යනවා. එතකොට ඉතින් අර තාලෝජි ශෛලිය ලියන සමහර එක වරදක්. ඒ වගේම ගිනි කොන කියනකොට නේද මූර්ධජ න ලියන්න හදනවා. ඒවා වැරදි. ඒ නිසා දුවේ පුතේ, මේ දිශා ලිවීමේදීත් ඔබේ අවධානය ඉතා හොඳින් තබා ගන්න. ඒ විතරක් නෙවෙයි, අපි අහලා බලමු අපේ ගුරුතුමියගෙන් මේ එක් එක් දිශාවන්ට ප්‍රතිවිරුද්ධ දිශා ටික අපේ දරුවන්ට කියන්න කියලා.
ඔව් දුවේ පුතේ, අපි බලමු. නැගෙනහිර දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි බස්නාහිර. එතකොට බස්නාහිර දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව වෙන්නේ නැගෙනහිර. උතුරු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව දකුණ. දකුණු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව උතුර. ඒ වගේම තමයි ඊසාන දිශාවට ප්‍රතිවිරුද්ධයි නිරිත. නිරිත දිශාවට ප්‍රතිවිරුද්ධයි ඊසාන. ගිනිකොන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව වයඹ. වයඹ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ගිනිකොන. මේ ටිකත් හොඳට මතක තියාගන්න.
මේ දිශා සම්බන්ධ කරගෙන ඔයාලට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න එනවනේ දුවේ පුතේ. ඉතින් මගේ දුවල පුතාලට මේ කාරණාව හොඳට මතක තියාගන්න අපි දිශා පාඩමෙන් අහන ප්‍රශ්න කීපයක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ දිශා පාඩම සම්බන්ධව අහන ප්‍රශ්න වලදී ඔබට වරදින්න හේතු තමයි ඔබ ප්‍රශ්නේ හොඳට කියවන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි නම් යෝජනා කරන්නේ ප්‍රශ්නේ තුන් වතාවක්වත් කියවන්න. එතකොට අපිට මුල් වතාවේදී අපි නොදකපු වේගවත් භාවය නිසා මගෙරණු වචන තියෙනව නම් දෙවෙනි වතාවේදී අපිට ඒවා හොඳට කියවෙනවා. ඒ විතරක් නෙමෙයි, තුන්වෙනි වතාවේ කියෙව්වොත් අපිට මේ අහන්නේ කුමක්ද කියලා ඉතාම හොඳින් පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, අපි පිළිතුරු ලිව්වට වැඩක් නැහැනේ. අහන ප්‍රශ්නයට අපේ පිළිතුර ගැලපෙන්නේ නැත්නම් ඒ නිසා දිශා පාඩම සම්බන්ධ ගැටළු වලට දරුවන් සපයලා තියෙන පිළිතුරු අපි පරීක්ෂා කරලා බලද්දී අපි නිතරම දකින දෙයක් තමයි වැරදියට ප්‍රශ්නේ කියවලා, බාගෙට ප්‍රශ්නේ කියවලා, ලේසියෙන් ලකුණක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නයට ලකුණු නැති කර ගන්නවා. ඒ නිසා අපි දුවල පුතාලා මේ වගේ ප්‍රශ්නකට පුතේ කටුවැඩ කරගන්න ඕනේ. දිශා සම්බන්ධ ප්‍රශ්නයක් ඔබට දුන්නොත් ඔබ මුලින්ම කරගන්න ඕනේ ඔබේ කටුවැඩ කරන කඩදාසි දිශා සටහනක් ඇඳ ගන්නවා. හරිම ලේසි. සම්පූර්ණම දිශාවල නම් ලියන්න අවශ්‍ය නැහැ. අපිට උතුරු වෙනුවෙන් උයන්න, දකුණ වෙනුවෙන් දයන්න, නැගෙනහිර වෙනුවෙන් නැයන්න, එහෙම ලියන්න පුළුවන්. අපි සම්පූර්ණයෙන්ම දිශා ලියලා අපේ කාලය වැය කරගන්න අවශ්‍ය නැහැ අනවශ්‍ය පරිදි. ඉතින් ඊළඟට දුවේ පුතේ අපි ඔන්න දැන් ප්‍රශ්නෙට අදාළව දිශා ටික ලියා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි ඊට පස්සේ පටන් ගන්නවා මේ උපදේශ අනුව සටහනක් ඇඳ ගන්න. තේරුණාද? මේ උපදේශ ටිකක් දීලා තිනවනේ. ඒ උපදේශ අනුව සටහනක් ඇඳ ගන්නවා. එහෙනම් දුවේ පුතේ අපි ඔයාලට දැන් ඉදිරිපත් කරන පුංචි පැනයක්. මේ පැනයට පිළිතුරු සපයන්න ඕනේ ඔබ මේ දැන් අපිත් එක්කම. දැන් ඔබ ළඟ තියෙනවා කොළයක්, පැන්සලක්, පෑනක් නැත්නම් පොතක් තියෙනවනේ. එහෙනම් අපි පටන් ගනිමු මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයා ගන්න. ඔන්න දැන් කඩදාසිය මැද, හරි මැද ඒ අක්ෂරය, කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ ඒ කියන අක්ෂරය ලියා ගන්න. හරිනේ. ඒ අක්ෂරයට උතුරින් දැන් ඔබ දිශා සටහනක් ඇඳගෙන නම් තියෙන්නේ. ඔබට පහසුයිනේ උතුර දන්නව ඔබ. ඒ අක්ෂරයට උතුරින් B අක්ෂරය සටහන් කරගන්න. ඉන් අනතුරුව ඒ අක්ෂරයට දකුණින් C අක්ෂරය ලියන්න. ඒ අක්ෂරයට දකුණින් C අක්ෂරය ලියන්න. ඒ අක්ෂරයට නැගිනහිරින් D අක්ෂරය ලියන්න. මං තව වතාවක් ඔබට කියන්න. ඔන්න හොඳින් සවන් දෙන්න. කොළේ හරි මැද ඒ අක්ෂරය ලියනවා. මේ ඒ අකුර ලියන්නේ ඉංග්‍රීසි කැපිටල් අක්ෂරය. ඒ අක්ෂරයට උතුරින් B අක්ෂරය සටහන් කරගන්නවා. B අක්ෂරය සටහන් කරගත්තට පස්සේ නැවතත් ඒ අක්ෂර ළඟට යන්න. එතන සිට දකුණ බලන්න. දකුණ බලලා C අක්ෂරය ලියන්න. ඉන් අනතුරුව ඒ අක්ෂරයට නැගිනහිරින් D අක්ෂරය ලියන්න. ඒ අක්ෂරයට බස්නාහිරින් E අක්ෂරය ලියන්න. පිටුව මැද ඒ අක්ෂරය ලියුවා B C D E කියන අක්ෂර ප්‍රධාන දිශා හතරේ සටහන් කළා. ඉන් අනතුරුව අපි ඒට ඊශාන දිශාවෙන් F අක්ෂරය ලියනවා. ඒ අක්ෂරයට ඊශාන දෙසින් F අක්ෂරය. ඒ අක්ෂරයට ගිනිකොන දෙසින් G අක්ෂරය. ඒ අක්ෂරයට නිරුත දෙසින් H අක්ෂරය. ඒ අක්ෂරයට වයඹ දෙසින් I අක්ෂරය. පැහැදිලි නේද සටහන? මුලින්ම B C D E කියන අක්ෂර අපි ප්‍රධාන දිශාවන් වලට ඇතුළත් කරා. ඊට පස්සේ ඊශාන දිශාවෙන් F අක්ෂරයක්, ඒට ගිනිකොන දිශාවෙන් G අක්ෂරයක්, ඒ අක්ෂරයට නිරුත දෙසින් H අක්ෂරයක්, ඒ අක්ෂරයට වයඹ දිශාවෙන් I අක්ෂරයක් ලියනවා. දැන් ඔබ අක්ෂර 9ක් ලියලා තියෙනවා බොහොම පැහැදිලිව. දැන් ඔබ බලන්නකෝ ඔබ ලියලා තියෙන අක්ෂරත් එක්ක.
දැන් බලන්න F තියෙන්නේ Hට කුමන දිශාවෙන්ද? මං අහන ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. F අක්ෂරේ තියෙන්නේ H අක්ෂරයට කුමන දිශාවෙන්ද? එතකොට අපි බලන්න ඕන F දිහා H වල ඉඳලා. එහෙම බැලුවොත් තමයි හරි උත්තරේ ඊසාන කියලා කියන්න පුළුවන්. මේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තේ නැති දරුවෝ පිළිතුර මොකද දන්නවද? කියන්නේ එයාලා කියයි නිරිත කියලා. මොකද එයාලා H ගැනයි බැලුවේ. මම මේ කිව්වේ අපේ පොඩ්ඩ වැඩියෙන් වරද්ද ගන්න ප්‍රශ්න රටාවක්. හොඳට කියවලා තේරුම් ගැනීම තමයි නිවැරදි උත්තරේ හොයන්න ඉතාම වැදගත් වෙන්නේ.
ඔව් දුවේ පුතේ, අපි ඔබට ඉදිරිපත් කළ පැනය තමයි F අක්ෂරය තිබෙන්නේ H අක්ෂරයට කොමන දිශාවෙන්ද කියලානේ. එතකොට F අක්ෂරයේ දිශාව අපි බලන්න ඕනේ. මේ අක්ෂරය දිහා කොතන ඉඳලාද H අකුරේ සිට Hට කොමන දිශාවෙන්ද, Hට කොමන දිශාවෙන්ද දෙසින්ද? එහෙනම් H අකුර ළඟ ඉඳලා F අකුර දිශාව බලන්න කියලානේ මේ කියන්නේ. එතකොට H අකුර ළඟට ගිහිල්ලා එතනත් දිශා ටික සටහන් කරගන්න. H අකුර ළඟ දිශාට සටහන් කරගෙන බලන්න කුමන රේඛාව ඔස්සේද Fට ගිහිල්ලා තියෙන ඉරක්. එතකොට ඒ ඉර ඔස්සේ අපි දකින දිශාව කුමක්ද කියන එකයි මේ අහන්නේ. ඉතින් එතකොට බලන්න සමහර දරුවෝ F වල ඉඳලා H දිහාව බලනවා. නමුත් පැනෙන් විමසුවේ H අක්ෂරයේ සිට F අක්ෂරයේ තියෙන කුමන දෙසින්ද කියලා. ඉතින් එහෙනම් අපි තවත් පැනයක් ඉදිරිපත් කරමු. මේ දරුවන්ට උත්තර හොයාගන්න අපි ඊට පස්සේ උදව් කරමු.
ඔන්න අහගන්න. ළමයේ එනම් ස්ථානයක සිට දකුණු දිශාවට පියවර පහක් ගොස් ඔහුගේ දකුණු අත පැත්තට හැරි පියවර තුනක් ඉදිරියට ගොස් නැවති. දැන් ඔහු හැරි සිටින්නේ කුමන දිශාවටද?
මම නැවතත් ප්‍රශ්නය අහන්නම්. අපි ටීචර්ට කියමු දරුවොත් එක්ක නැගිටලා මේ ක්‍රියාකාරකම කරන්න කියලා. ඔයාලත් දැන් ගුවන්විදුලි සවන් දෙන අතරතුරම නැගිටලා ඔබට පුළුවන් මේ දිශාවන් අනුව ගමන් කරලා මේ ප්‍රශ්නෙට ලේසියෙම පිළිතුර හොයාගන්න. එහෙනම් ඔන්න මුලින්ම ඒ කියලා ස්ථානයක් ඔන්න හිතින් ලකුණු කරගන්න. ඔබ ඉන්න ස්ථානේ දකුණු දිශාව ඔබ දන්නවා. දැන් දිශා සටහනක් ඇඳගත්ත ඊට කලින් අපි අභ්‍යාසයට ඒ නිසා පියවර පහක් යන්න. ටීචර්ට යන්නකෝ.
1 2 3 4 5.
ඊට පස්සේ දකුණු අත පැත්තට හැරෙන්න.
ඔන්න හැරුණා.
ඊට පස්සේ දකුණට හැරිලා නින්නේ පියවර තුනක් ඉදිරියට ගිහිල්ලා නවතින්න.
1 2 3 නැවතුණා.
දැන් අපි අහන ඔබෙන් ප්‍රශ්නයක්. ඔබ දැන් සිටින්නේ ගමන ආරම්භ කළ තැන සිට කුමන දිශාවෙන්ද? දැන් ඔබ සිටින්නේ ගමන ආරම්භ කළ තැන සිට කුමන දිශාවෙන්ද? ඉතින් අපිට ගිහිල්ලත් මේක ඇඳලා බලන්න පුළුවන්, නැත්නම් කඩදාසියක ඇඳලා බලන්න පුළුවන්. ඔබේ පිළිතුරයි, අපි පවසන පිළිතුරයි නිවැරදිද කියලා දැන් ඔබට සැකහැර දැනගන්න පුළුවන්. ඉතින් බලමු අපි ගමන් කළේ අපේ ගුරුතුමියනේ. ගුරුතුමියට අපි කියමු එම පැනයට පිළිතුරු අපිට ඉදිරිපත් කරන්න කියලා.
ඔව්, අපි ගියේ දකුණු දිශාවට පියවර පහක්. ඊට පස්සේ දකුණු අත පැත්තට හැරුණා පියවර තුනක් ගියා. දැන් ඔහු හැරි සිටින්නේ කුමන දිශාවටද කියලායි අපි අහන්නේ. දැන් එයා හැරිලා ඉන්නේ කොහෙටද? බටහිර දිශාවට. දැන් දුල පුතාලට පැහැදිලි නේද? ඔහු දැන් හැරිලා සිටින්නේ බටහිර දිශාවට.
ඉතින් දුවේ පුතේ, මේ වෙනකොට දැන් ඔබ දිශා සම්බන්ධව බොහෝ දැනුමක් එක්රැස් කරගෙන ඇති. අපිට විශ්වාසයි වෙනද වගේම ඔබේ දැනුම අලුත් වුණා. ඔබට අමතක වෙච්ච කරුණු මතක් කරගන්න අපි ඔබට මේ පාඩම තුලින් උදව්වක් වුණා, අත්වලක් සැපේවා කියලා අපිටත් ලොකු සතුටක් තියෙනවා. ඉතින් තවත් දවසකදී අපි ඔබ හම්බෙන්න තමයි මේ සමුගන්න ඔබෙන් අවසර ඉල්ලන්නේ. ඊට කලින් සුපුරුදු විදිහටම ඔබට ඌව ගුරු ගෙදරින් ත්‍යාගයක් ලැබෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නයි යන්නේ. ඒ ප්‍රශ්නය මේ අද අපේ පාඩම සම්බන්ධ වෙන්න තමයි අහන්න යන්නේ. ඉතින් ප්‍රශ්නේ හොඳින් අහගන්න, හොඳින් අහගෙන පුංචි කටුවැඩක් කරලා පිළිතුර හොයාගන්න. ඊට පස්සේ අපි නම් කරන දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් පිළිතුර එවන්න. එසේනම් අපි ආරාධනා කරමු ගුරුතුමියට අද දවසේ පැනය ඉදිරිපත් කරන්න කියලා අපේ පුංචි දරුවන්ට.
ඔන්න දුවේ පුතේ, අද දවසේ පැනය පෙරවරු 7:30ට පමණ පාසලට යමින් සිටි දිනුෂිගේ සෙවණැල්ල ඇගේ වම් මත දෙසට වැටී තිබුණි. පෙරවරු 7:30ට පමණ පාසලට යමින් සිටි දිනුෂිගේ සෙවණැල්ල ඇගේ වම් මත දෙසට වැටී තිබුණි. අය ගමන් කළේ කුමන දිශාවටද? ඔබේ නිවැරදි පිළිතුර 0.71 81 76 977 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් එවන්න ඕන. මම නැවතත් දුරකථන අංකය කියන්නම්. 0.71 81 76 977.
ඉතින් දුවේ පුතේ, ඔබ නිවැරදි පිළිතුර එවනකොට ඔබේ නමත් ඔබ ඉගෙනුම ලබන පාසලත් සඳහන් කරලා එවන්න අමතක කරන්න එපා. ඉතින් දුවේ පුතේ, අපි එහෙනම් අද ඔබෙන් සමුගන්නවා ඔබේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ සන්ධ්‍යාවක්. මම ඔබේ දයාබර අනුෂ්ක ගමගේ ගුරුතුමා.
මම ඔබේ ආදරණීය ගුරුතුමිය චන්ද්‍රිකා අමරතුංග.
ආදරණීය දුවේ පුතේ, අද ඔබේ ගුරු ගෙදරින් ශිෂ්‍යත්ව පාඩමින් ඔබ හමු වුණේ බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ ආචාර්ය අනුෂ්ක නුවන්ප්‍රිය ගමගේ ගුරුතුමන් සමග. බණ්ඩාරවිල ශාන්ති ජෝසප් විද්‍යාලයේ ආචාර්යනි චන්ද්‍රිකා අමරතුංග ගුරුතුමිය. අපි තවත් ශිෂ්‍යත්ව පාඩමකින් හමුවෙමු. ඌවේ ගුරු ගෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන්විදුලියෙන් දේ දරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාක්වන් නිතුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරුකිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්